සඳල් ඔබේ ආලින්දේ පිළිසඳන ගාමිණී සිරිවර්ධනගේ අනුග්‍රහය
මගේ රටට දලදාහිමි සෙවනයි මගේ දයට සලදාහිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම පුරුමයි මගේ රටට දලදාහිමි සෙවනයි මගේ දයට සලදාහිමි සරණයි සැපතින් සපිරුණු
අයිබුවන් දෑබර ශ්‍රීලාංකිකස අද 2017 ජුනි මාසේ 25 වන ඉරිදා. ඉතින් සුපුරුදු පරිදි නාසිලන්තේ ඕක්ලන්ඩ් සිට ප්ලැනෙට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ රන්දිනන ඉරිදා සඳල්ලත් සජීවීව රැගෙන ඔබේ නිවහඬ ගොඩදුනා පුරා හෝරාවක් ඔබහා සතුටු සාමිතියේ යෙදෙන්නට. ඉතින් අපි දන්නවා ලෝකේ කොතරම් සිද්දත් ඔබ මේ හෝරාව බලාපොරොත්තු සිටින බව.
බැඳුනි සිත් තුළ බිය සංකාදුරු කෙරුනි මෙතනම වේදනයි කලස බැඳුනි සිත් තුළ බිය සංකාදුරු කෙරුනි සමිඳුන් සෙවනේ ජය රද බැඳුනා ජය දිව වැයුනා ජය දී ගැයුනා සමිඳුන් සෙවනේ ජය රද බැඳුනා ජය දිව
දැබරසනේ නාසිලන්ත නන්ද මෙදාසල සිටිරතු පටන් අරන් ඒ වගේම අධික සීතල තත්ත්ව පතුන දේශුණේ අල්ගුණ දත්තේ රට පුරා ඒ වගේම හැමෝට වගේ මෙදාසල සම්ප්‍රදීසියා වැළඳලා එහෙම නැත්නම් උගුර වැරැන්දි වෙලා එහෙම නැත්නම් නාස්පුඩු හිර වෙලා දැන් මේක ටික දවසක් ගියාම තමයි අඩු වෙලා යන්නේ පාට අඩු වෙන්නේ හැමෝටම මේ තත්ති බලපානම් නමුත් ඔබ දන්නවා දැන් නාසිලන්තේ ජීවත් වෙනකොට නම් නාසිලන්තේ තීරපදිංචිකරුවන්ට සහ පුරවැසියන්ට නොමිලිය ලැබෙනවා මේ වින්ටර් ෆ්ලූ වැක්සින් එක වැක්සිනේෂන් එක ඉතින් මම දන්නේ අනිත් කට්ටියන කොහොම තත්ති කියලා ඒක එහෙම මේ බෙහෙත ලබා ගත්තත් එන්නත ලබා ගත්තත් බොහෝ දුරට අසනීප තත්ත්වෙන් වැලකීම එක එක්කෙනාගේ ශරීරයේ සෞඛ්‍ය තත්ත්වයන් මත බලපානවා. කොහොමනත් මම හිතනවා දැන් මම වුණත් දැන් සෝමාන දෙක විතර කාලයක් මේ තත්ත්වෙන් මේ බොහොම වේදනා වින්ද. ඉතින් කොහොම වෙලත් අපි මේ අපි අද කාන්ති රත්නේ වැඩසටහන සම්බන්ධයෙන් බැරුණේ කටහඬ කියන එක කියන්නේ කටහඬක් නැති තරම් ඉතින් ඒක නිසා මේ අපි පුළු පුළුවන් විදිහට අද බලමු මේ ඔබට යම් යම් තොරතුරු ලබා දෙන්නට. ඒ සමගම අද මගෙත් එක සහායට ඇවිල්ලින්නවා මේ දුනීෂ්. ඔය කතා කරන්න නැහැ කිව්ව සහායට ඇවිල්ලින්නවා. කොහෙටද අපි අද මේ ලෝකයේ එක එක මං හිතන්නේ දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්නේ වගේම තමයි දැන් නවසීලන්තයේ සහ මේ දවස්වල නවසීලන්තයේ ඕල් බ්ලැක්ස් රග්බි කණ්ඩායම් සමඟ තරඟ වැදීමට සහ ප්‍රාදේශීය කණ්ඩායම් සමඟ තරඟ වැදීමට ඇවිල්ලා ඉන්නවා බ්‍රිටිෂ් ඇන් අයිරිස් ලයන්ස්. ඒ කියන්නේ ඒ රටවල් හතරෙන්ම සැදිච්ච සුපිරි ක්‍රීඩකයන්ගේ කණ්ඩායමක් ඇවිල්ලා අවුරුදු තුනකට සැරයක් මේ විදිහේ තරඟාවලි පැවැත්වන ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර වෙන වෙනම. ඉතින් ඒකත් මම හිතන්නේ ඊයේ තිබුණා ඊඩන් පාක් ක්‍රීඩාංගණයේදී ඇතුළුතරේ දැල් ලබන සැතිනවා හැමිල්ටන් වල මේ විදිහට. හොඳයි, අපි එහෙමනම් මේ බලමු මේ අපි තව තොරතුරු ටිකක් දෙන්නට ඉස්සලා ගීතයකටම සවන් දීලා ඉවරලා ඊට පස්සේ බලමු මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා. විශාරද මාලිනී බලත් සිංහල
අහසින් තරුවක් කඩා වැටෙනවා තරුව කතානේ අහසයි වැළපෙන්නේ නටුවින් නැඹුල් මලක් හෙලෙනවා මලි කතානේ සුළඟයි වැළපෙන්නේ
හොඳයි. කොහොමනත් දැබරසන්නේ පොඩි තාක්ෂණ දෝෂයක් සිද්ධ වුණා මේ ගීතයක් ප්‍රතිවාදනය වුණා. කොහොමනත් දැන් අපි අහසින් තරුවක් කඩා වැටී කියන ගීතේ ඉතල සවන් දුන්නේ මේ විශාරද මාලිනී බුලත්සිංහල ගායනා කරපු. දැන් අහස ගැන කියනකොට එකක් තියෙනවා, අහස ජය ගැනීම චීනයේ සිතන තරම් පහසු නෑ කියලා. රාජ්‍ය නායකයන් අතර ඔවුන්ටම සුවිශේෂ සිහින තියෙනවා. බොහෝ විට නායකයාගේ චරිතය සදාතනික වන්නේ ඔවුන් විසින්ම සිහින සාර්ථක කරගන්නට දක්නු ලබන දායකත්වය නිසා. මාවෝ සේතුන් කියන්නේ චීනයේ අනන්‍යතාව. ඔහු චීන විනයෙන් දැක්වූ දායකත්වය තුළින් තවත් ඉටු කිරීමට අදහස් කළ ඒත් ඔහුගේ ජීවිත කාලයේදී ඉටුගත නොහැකි වුණු සීනියක් තියෙනවා. ඒ තමයි මගී ගුවන් යානයක් චීනයේ නිපදවා එය නිල්ලහසේ සැරිසරන දකින්නට තම ජීවිත කාලයේ ඉටු කරගන්නට බැරි වුණු සීනියක්. ඒත් මාවෝ සේතුන්ගේ ඒ සිහිනය ඔවුන් වෙනුවෙන් ඔහු ජීවතුන් අතර නැතත් 2017 වසරේ ඉටු වෙන සුබ දසුන් චීන හසේ මැවෙනුටුනා. 2017 මැයි මාසේ 5 වෙනිදා විශාල මගී ප්‍රවාහන යානාවන් නිපදුමින් ගුවන් යානා නිෂ්පාදනයේ සුවිශේෂීත්වයට පත් රටවල් අතරට එක්ව සිටිනේ ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව එක්සත් රාජධානිය, ප්‍රංශය, කැනඩාව, බ්‍රසීලිය සහ ජර්මනි යන රටවල් වුණත් අනාගතයේදී චීනයත් මෙම ලැයිස්තුවට එක්වීමට බොහෝ සීන අවස්ථා තිබෙනවා. චීනයේ තමන්ගේ මංගල ගුවන් යානය 1980 වසරේ නිපදවෙවි ඒ Y10 කියලා තමයි නම් කරේ. ෂැන්හායි ගුවන් යානා පරීක්ෂණ ආයතන මගින් නිපදවන ලද මේ ගුවන් යානය Boeing 707 යානය පදනම් කරගෙනයි නිෂ්පාදනය කළේ. චීනයේ වාණිජ සමාවක්කමකු Aircraft Corporation of China විසින් නිපදවන ලද චීනයේ ප්‍රථම මගී ජෙට් යානයේ මූලාකෘතිය මැයිපස 5 වෙනි දින එරට ෂැන්හායි සුඩෝ ගුවන් තොටුපළින් ගමන ආරම්භ කළ අතර විනාඩි 80කට පසුව නැවතත් ඒ ගොඩ බැස්සුවා. චීනයේ ගුවන් යානා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වූ මෙම අවස්ථාව වෙනුවෙන් ඔවුන්ගේ වෙහෙස මහන්සිය වසර ගණනාවක් පුරා කැප කළා. C919 යනුවෙන් උපන්න සහතික ලබා දුන් මෙම යානයේ පරීක්ෂණ කටයුතු 2016 වසරේ ආරම්භ කරලා පැය 35ක් බැගින් වූ පරීක්ෂණ සැසි 35ක් පවත්වලා මෙම යානයට පැයට කිලෝමීටර 150ක වේගවාර්තාවක් සටහන් කළ හැකි අතර වැඩිම වේගවාර්තාව පැයට කිලෝමීටර 170ක් සටහන් කළේ පසුගිය අප්‍රේල් මාසේ 16 වෙනිදා. මේ වෙනුවට ජෙට් යානයේ සියලුම තත්ත්ව පරීක්ෂණ වාර්තාවන් අවසන් වූ බව සමාගමේ ප්‍රධාන නිර්මාණ ශිල්පී වූ ගුවන් ගී සඳහන් කර සිටිනවා. මෙම ජෙට් යානය මගින් 156ත් 168කට වැනි පිරිසකට ගමන් කළ හැකි අතර පටු බඳක් සහිත, ඒ කියන්නේ අර නිකන් මාළුවෙක් වගේ ලොකුවට නැහැ කඳ, හීනී දිගයි. ඉතින් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වන ඉතා සතුටින් තම නිර්මාණය පිළිබඳ අදහස් ඉදිරිපත් කරන අතර ජෙට් යානය ඉතා සාර්ථක ලෙසින් තම පියාසරකාරී ප්‍රදර්ශනය කළ බව C919 මේ යානයේ මංගල ගමන පිළිබඳ සජීව වාර්තාවන් ප්‍රදර්ශනය කළ අතර නියම කුටියේ දර්ශන මේ අන්දමින් ප්‍රදර්ශන කරන ලැබූ ප්‍රථම අවස්ථාවත් මෙයයිලු. දැනට ගුවන් ගමන් ඉතිහාසයේ දැවැන්තයන් ලෙස සැලකෙන එයාබස් සමාගම හෝ බෝයින් සමාගමත් මේ අන්දමින් නියම කුටියේ දර්ශන සජීවි ලෙසින් ප්‍රදර්ශන කිරීමට අපහසු වෙලා. එදින චීනයේ ප්‍රථම වතාවට මගී ජෙට් යානාවක් නිපදවයි 2008 වසරේදී. ඒ යානයේ ARJ 21 ලෙස නම් කළා. 2008 වසරේ Aircraft Corporation of China සමාගම් බිහිවෙලා ARJ 121 නිපදවන ලද සමාගමත් කොමැක් සමග එක් වුණා. දැනට ARJ 121 කාලෙ යන්නේ කොමැක් සමාගම ඔස්සේ. 2016 වසරේ චෙන්ඩු ගුවන්සේ විසින් මෙම යානයේ ගුවන් ගමන් වෙනුවෙන් යොදාගත් අතර දැනට එම මගී යානයේ දේශීය ගුවන් ගමන් වෙනුවෙන් යොදවාගෙන තිබෙනවලු. මේ අතර C919 වෙනුවෙන් යොදාගත් නිෂ්පාදන උපාංග විවිධ රටවලට අයත්ව තිබීම ඉදිරියට ගැටලුවක් වෙනු ඇතැයි සැකයක් තියෙනවා. යානයේ ගොඩ බැස්වීමේ පද්ධතිය ජර්මනි, එන්ජිම ප්‍රංශ සහ ඇමරිකානු සංගීතයක් ඇතුළත ඔස්ට්‍රේලියානු නිර්මාණයන්ගේ ආභාෂය තියෙනවලු. මේ චීනයේ ලෙසින් පාරම්භාන්නේ කෙසේදයි තවත් ගැටලුවකු. ඒ අතරම ගුවන් ගමන් වෙනුවෙන් අවසර ලබා ගැනීමත් ඒ තරම් පහසු නෑ. අහස අනන්තුනත් එහි ගමනේ යෑමට නිදහසේ අවසර නෑ. මීට ඉහත වතාවේදී ARJ 121 යානටත් සිය ගුවන් ගමන් වෙනුවෙන් අවසර ගැනීමට වසර 6ක කාලයක් ගත වෙලා තියෙනවා. දැනටමත් තම සමාගමට ජෙට් යාන 600ක් වෙනුවෙන් ඇමුණු ලැබී ඇතැයි කොමැක් සමාගම සඳහන් කළත් පියාසර පරීක්ෂණ සහ ගමන් වාර පිළිබඳ පරීක්ෂණ අවසාන වෙන තෙක් මෙම ඇනෝම් සඳහා සැපෙම් වෙත යොමු වීමට අවසරයක් නැල්ලු. චීනයේ සමාගම මෙම ඇනෝමෙන් නවතිනට අදහසක් නැහැ. ඔවුන් කියා සිටින්නේ එයාබස් සමාගම සහ බෝයින් සමාගමට ඔවුන් අනාගතයේදී තරගයක් ඇති කරන බවයි. දැනටමත් ඔවුන්ට ගුවන් යානා 600ක් වෙනුවෙන් ඇනෝම් ලැබී අතර තවමත් නාවිකයෙක් ලෙසින් ගුවන් යානා නිෂ්පාදනයේ නිරත කොමැක් සමාගමට ඒ වෙනුවෙන් 2020 වසර වෙන ඉදිරි කාලය අවශ්‍ය වෙනවා. ඔවුන් ඉන්ධන කාර්යක්ෂම සහ වෙනත් පහසුකම් පිළිබඳ තර්කකාරීත්වයත් හඳුනා ගන්නට ඕන. ඉතින් කොමැක් ආයතනයේ සිතන තරම් පහසු කටයුත්තක් නෙවෙයි මේ. C919 පිළිබඳවත් අනාගතය ගැන අවධානම නැතුවම නෙවෙයි. ඊට හේතු වී ඇත්තේ එයාබස් සමග මෙන්න බෝයින් ආයතන දැනටමත් ගුවන් යානා නිෂ්පාදන ස්ථාවරයේ ගොඩනගාගෙන සිටින්ම. ඉතින් මෙම තරංකාරීත්ව සමග ඉහත ආයතන දෙක වසරකට ගුවන් යානාවත් 500ක් 600ක් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බැවින් නවකීකු ලෙසින් ඒ අතරට එක් අහස ජය ගැනීම චීනයේ හිතන තරම් පහසු කටයුත්තක් නෙවෙයි. හැබැයි චීනයේ ඉතින් ওই පොඩි පොඩි දේවල් නම් මුළු ලෝකෙම හදලා පොඩි විශේෂයෙන් සාමාන්‍ය යම්කිසි මධ්‍යම ප්‍රමාණයට වාගේ තියෙන යම් යන්ත්‍ර සූත්‍ර කෙලිලොල්ල බඩු වාහන ඉතින් එක එක හැදුවට මේක ලේසි වෙන්නේ නැහැ කියන එක තමයි මෙහින් සඳහන් කරන්නේ. කොහොම නැත් අපි බලමු ඊළඟ ගීතයට යන්නට පෙර පොඩි නිවේදනයක් තියෙනවා.
Sinhala News, interviews, and Sinhala music. Kamini Sirivaka proudly brings you
Ran Thiranal, Radio Sri Lanka.
Radio Sri Lanka.
From Auckland, New Zealand to Sri Lankan listeners around the world. Ran Thiranal, Sunday show. Sunday afternoons live at 2:55 p.m. on Planet FM 104.6. If you miss the show, you can listen again online.
planetaudio.org.nz/Ran Thiranal.
ඉතින් අපි තවත් තොරතුරක් දෙන්න ඇති. මේකත් මේ අභ්‍යවකාශයේ ගැන තමයි කියවෙන්නේ. නමුත් අලුත් තොරතුරක් විදිහට තියෙනවා. අලුතින් දැන් ඉස්සලා කිව්වේ චීනයේ, දැන් මේක ඉන්දියාවේ. නමුත් අඩුවියදම් අභ්‍යවකාශ තාක්ෂණයේ ඉන්දියාව ඉතිහාසගත වේදි කියලා. 2017 වසරේ ජූනි 22 වෙනිදා අභ්‍යවකාශ ඉතිහාසයට තවත් වාර්තාවක් එක්ුණ. මේ වාර්තා හිමිකරුවන් වන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පල්ලපාටි ප්‍රදේශයේ ජීවත් වන රිෆාන් ෂාරුක් ඇතුළු ළමා විද්‍යාඥයන් කණ්ඩායමක් වීම තවත් විශේෂත්වයක්. ඔවුන් මෙම චන්ද්‍රිකාව නම් කරලා තියෙන්නේ කලාම් සැට් කියලා. කලාම් සමග වූ අනන්‍යතාවය ඉන්දියාවේ මිසයිල මිනිසා යන විරුදාවලින් සම්මානයට අභ්‍යවකාශ තාක්ෂණයේ පුරෝගාමික මෙන්ම
හිටපු ජනාධිපතිවරයෙකු අබ්දුල් කලාම් සමග සම්බන්ධතාවයක් දක්වනවා. නැවතත් ඔහුගේ නම සිහි ගැනීම මෙම කලාම් සැට් අභ්‍යවකාශ නිවීමත් සමග අනිවාර්යයෙන්ම සිදු වෙනව පමණක් නොව මෙම නවතම අභ්‍යවකාශයේ ඉතිහාසයේ තවත් නවතම සංදිස්ථානයක් වීමට ඉඩ ප්‍රස්තාවක් වෙනවා. ඊට හේතුව මෙම චන්ද්‍රිකාව ලෝකයේ සැහැල්ලුම චන්ද්‍රිකාව බවට පත්වීමට තිබෙන අවස්ථාව. 12 වසරේ ඉගෙනුම ලබන ෂාරුක් චෙන්නයි පීට ස්පේස් කිට්ස් ඉන්දියා සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥයා ලෙසින් කටයුතු කරන අතර ඔහු මෙම ආයතනයේ සමාජයෙන් සමග එක්වී එම් ආයතනයට සම්බන්ධ ඩූඩල් ලර්නින් නම් පාසල් දරුවන් වෙනුවෙන් අභ්‍යවකාශ වැඩසටහනක් වෙනුවෙන් නිෂ්පාදනයක් ඉදිරිපත් කිරීමට අදහස් කරලා එම වැඩසටහන හැඳින්වුවේ කියුබ්ස් ඉන් ස්පේස් කියලා. මෙම වැඩසටහන වෙනුවෙන් රටවල් 57කින් නිෂ්පාදන 86,000ක් ඉදිරිපත් වූ අතර එයින් ජයග්‍රහණය ලැබුවේ ෂාරුක් ඇතුළු කණ්ඩායම. ඉදිරිපත් කලාම් සැට් චන්ද්‍රිකාවට. තවත් විශේෂයක් මේ සෙන්ටිමීටර 4ක් දිගින් යුක්ත ගණකයක් වූ අතර බර කිලෝග්‍රෑම් 64ක් නිසා. ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණය යොදාගත් කලාම් සැට් කාබන් තන්තු අමුද්‍රව්‍ය භාවිත කර ඇතුවා විතරක් නෙමෙයි චන්ද්‍රිකාව අභ්‍යන්තරයේ ත්වරණය භ්‍රමණයේ විකිරණශීලතාව පිළිබඳ දත්ත ලබා ගත හැකි සංවිධාන 8ක් සවි කර තිබෙනවා. ඉදිරි 22 දින මෙම චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කරන්නේ වර්ජිනියා ප්‍රාන්තයේ වැලොෆ් දූපතේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් වන ආධාරයෙන් බව කියුබ්ස් ඉන් ස්පේස් වැඩසටහන නිර්මාතු ඇම්බර් ඇගී විහාට් සඳහන් කරනවා. මෙම පූර්ණ කක්ෂගත කිරීමක් නොවන අතර උපකක්ෂයේ මිනිත්තු 12ක් කාලය තුළ ඌන ගුරුත්වය යටතේ දන්ත ලබා ගැනීමට යොදා ගැනීම ඔවුන්ගේ අදහස. ඉතින් එයත් ඉදිරියේදී අත්හදා බැලීම නාසා ආයතනයේ ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණයේ නිෂ්පාදනයේ ඌන ගුරුත්වයදී හැසිරෙන අන්දම ආධාර කරගෙන අභ්‍යවකාශ තාක්ෂණය වෙනුවෙන් වැය බර අඩු කර ගැනීමට කලාම් සැට්වතින් ලබන තාක්ෂණ දැනුම ඉවහල් වෙනවා. ඒ අතර අඩු වියදම් අභ්‍යවකාශ තාක්ෂණයේ හැරවුම් ලක්ෂ්‍ය ලෙසින් ඉන්දියාව අභ්‍යවකාශ ඉතිහාසයේ නව ආරම්භයක් ලබා දීමටත් තිබෙන අවස්ථාව ඉහළයි. ඉතින් බොහොම අපූරු වැඩක් මේ 12 වසරේ ඉගෙන ගන්න ශිෂ්‍යන් කණ්ඩායමක් තම කරලා තියෙන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ. හොඳයි, එහෙනම් අපි තවත් ගීතයකට සවන් දීලා ඉඳමු. බලමු මේ ගීතය කවුද ගායනා කරන්න කියලා.
උපත හුරා උපහසෙන්දී යුරෝපා ග්‍රහයා මත ජීවය සෙවීමට යානයක් සූදානම්. බ්‍රහස්පතිගේ ප්‍රධාන චන්ද්‍රයන් අතරින් එකක් වන යුරෝපා මත ජීවය තිබෙනවාදැයි සෙවීම සඳහා වන මෙහියුමක් කෙමෙන් කෙමෙන් යථාර්ථයක් බවට පත්වමින් තිබෙනවා. යුරෝපාවත සිදු කිරීමට අදහස් කරන මෙහෙයුමක ආරම්භක අරමුණක් ඇතුළත් වාර්තාවක් මේ වන විට නාසා ආයතනය මගින් ඉදිරිපත් කළ තියෙනවා. එම වාර්තාවට අනුව මේ මෙහෙයුම ප්‍රධාන අරමුණ වන්නේ යුරෝපා මත ජීවය සම්බන්ධව ඇති සාක්ෂි සෙවීම. 1990 දශකයේදී ගැලීලියෝ යානය විසින් යුරෝපාගේ අයිස් කබලට යටින් නැති විශාල සාගරයක් පිළිබඳව තොරතුරු අනාවරණය කරගන්න ලදී. ඉන් අනතුරුව පිටසක්වල ජීවය තිබෙනවදැයි සෙවීම සඳහා ප්‍රධාන ඉලක්කයක් බවට යුරෝපා පත්විලා තියෙනවා. මේ වන විට ඇති දත්තවලට අනුව පාෂාණමය පතුලක් සමග ගැටෙන සාගරයක් තිබෙන ග්‍රහවස්තු හඳුනාගෙන ඇත්තේ දෙකක් විතරයි. එනම් යුරෝපා සහ සෙන්සුරුගේ චන්ද්‍රයෙකු වන එන්සෙලාඩස්. එම නිසා මේ ග්‍රහවස්තු දිත්වය අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුළ ජීවය සෙවීම සඳහා වන මෙහෙයුමේදී වඩා අපේක්ෂා තබාගත හැකි ස්ථාන දෙකක් වෙනවා. යුරෝපාගේ වාසයෝග්‍යතාව, ඒ කියන්නේ හැබිටබිලිටි එක තක්සේරු කිරීම සඳහා පෘෂ්ඨ නිදර්ශක වශයෙන් විශ්ලේෂණය සඳහා අනාගත රොබෝ ගවේෂණය සඳහා එහි පෘෂ්ඨය අධ්‍යයනය කිරීම අනිකුත් මෙහෙයුම් පරමාර්ථ ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. මේ මෙහෙයුමෙන් නියත වශයෙන්ම යුරෝපා මත ජීවය තිබෙනවදයි සොයා ගැනීමට නොහැකි වුණත් ඒ සාගර ලොවක් ලෙස යුරෝපා පිළිබඳව අප සතු ඇති අවබෝධය බෙහෙවින් පුළුල් කරවනවා ඇත. මෙහෙයුම සඳහා ජීවය සෙවීමේ උපකරණ කිහිපයක්ම එම වාර්තා මගින් යෝජනා කරලා තියෙනවා. යුරෝපාගේ පෘෂ්ඨයෙන් ලබා ගන්නා නිදර්ශක සෝදිසිකර බැලීමට ස්කන්ධ වර්ණාවලි මානයක්ද ශුද්‍ර ජීවීන් සෙවීම සඳහා අන්වීක්ෂයක්ද නිදර්ශකවලට අනුක සංගතය මැනීමට කම්පන වර්ණාවලි මානයක්ද ඊට ඇතුළත් කළ තියෙනවා. යුරෝපාගේ පෘෂ්ඨය මත යානය ගොඩබැස්වීම සඳහා ස්වයංක්‍රීයකృత අහස් දුමකර පද්ධතියක් වාර්තා මඟින් යෝජනා කරලා තියෙනවා. වර්ෂ 2012 අඟහරු මතට කියුරිසෝටි යානය ගොඩබැස්වීමට යොදාගෙනින්නේද මේ පද්ධතිය වීම විශේෂත්වය. රොකට් එන්ජින් කිහිපයක් සම්බන්ධ කරන ලද ගොඩබැසුම් යානයක් වන අහස් දුමකරයට යටින් යුරෝපා යානයේ අවලම්බනය කර තබනවා. පසුව එය භූමියේ අවදානම් සහිත ගොඩබැසුම් ස්ථාන මගහරමින් යානය සුමට ගොඩබැසීමකට මෙහෙයවනු ලබනවා. එම කාර්යය ඉටු කළ පසු අහස් දුමකරය ආරක්ෂක දුරකට ගමන් කර ස්වයංව විනාශයට පත් වෙනවා. තවද මේ මෙහෙයුම සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක වූහ 1970 දශකයේදී අඟහරු වෙත යවන ලද වයිකින් මෙහෙයුමට පසුව පෘථුවිය නොබ්බෙහි එහෙත් අප සෞරග්‍රහ මණ්ඩලය තුළ ජීවය සෙවීම සඳහා නාසා ආයතනය මගින් දියත් කරනු ලබන ප්‍රථම මෙහෙයුම වීමද විශේෂත්වයක්. මේ වාර්තාව මගින් සඳහන් කර ඇති ගොඩබැසීමේ මෙහෙයුම 2020 දශකයේ මුල් භාගයේදී දියත් කිරීමට නියමිත යුරෝපා සමීප පියාසරි මෙහෙයුමින් වෙන්නුවක්. එම පියාසරියේ මෙහෙයුමින් සමීප පියාසරි 45ක් තුල යුරෝපාගේ සංවිතිය සහ එහි අයිස් කබලෙහි හා සාගරෙහි ලක්ෂණ අධ්‍යයනය කරනවා. නාසා ආයතනය මගින් මෙවැනි යෝජිත මෙහෙයුම්වල අභියෝග වටිනාකම තුලනය කරන සමාලෝචන කණ්ඩායම් වාර්තා නිතර කැඳවනු ලැබෙනවා. නොබෝ දිනකින් ඇමරිකාවේ ටෙක්සාස් හා ඇරිසෝනා ප්‍රාන්තවල පැවැත්වීමට නියමිත සමුළු දෙකකදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට විද්‍යාඥය අදහස් කරනවා. ඉන් අනතුරුව ඔවුන් මේ වාර්තා පිළිබඳව අදහස් නාසා ආයතනයට ඉදිරිපත් කරනවා.
බහිරව කන්නේ සමාධි බුදු ඇස සෙන්කඩ ගල පුර බැලුවා කොළඹ වීදියේ සුරා සැල් අසල පොදි කන මිනිසුන් දුටුවා සල එහි මීරුව සන්සුන් පැවතුන් තාදී ගුණ සිකෙරුවා රන් වියනේ රන්වන් එළියෙන්වත් මග නොපෙනේ දැයි සිතුවා ගිරියෙන් ජය ගෝසානාද වමරව දක්වා ඇසුණා ඒ ජය හඬ මුසු දූවිලි සුළඟක රහ මෙර සුවඳක් දැනේනා අමන බමන ඊගේනා සුවරයට දේවානාදය මැකේන වැවරවුමේ මහමන්දිර පසු කර පලුදිය දාරා ගලනා ඒදිය මුසුවි වැවුදිය නිල් පැහැ ඔල පැහැගෙන් මී පෙනුණා බැවේ මසුන් මිය ඇදුණා දුගඳින් නගරය වැසුණා දළදා වැදුරේ මල්ලාසනයේ මල්වල සුවඳත් බහිරව කන්දේ සමාධි බුදු ඇස සෙන්කඩ ගල පුර බැලුවා කොළඹ වීදියේ සුරා සැල් අසල පොදි කන මිනිසුන් දුටුවා සලෙහි මීරුව සන්සුන් පැවතුන් තාදී ගුණ සිකෙරුවා රන් වියනේ රන්වන් එළියෙන්වත් මග නොපෙනේ දැයි සිතුවා
හොඳයි ඒ අසංග ප්‍රේමන්ත පීරිස් අසං ප්‍රියමන්ත පීරිස් හොරි දැන් මේකත් මේට පරණ කතාවක් අලුතෙන් ඇවිල්ලා තියෙන නමුත් මිනිසු කියනනි දැන් අර මැරෙන මොහොතේ හරි තමන් කරපු හොඳ නරක මැරෙන මොහොතේ මතක් වෙනවා කියලා කියන්නේ තමන් කරපු හොඳ නරක දෙකම ඉතින් එව නේද මේ මායිසික
ඔව්
ඒ කියන්නේ බුද්ධාගමට හරි අපි අදහන්නේ බුද්ධාගම නේද අපි කියන බුද්ධාගම කියලා නමුත් කොයි ආගම වුණත් තමන් කරපු හොඳ නරක අර මරණ මංජකේ ඉන්නකොට දැන් මේ සමහරු අපි අහලා තියෙනවා දැන් මේ ලෙඩ ඇඳියේ ඉන්නකොට අවසාන කාලෙෙම මේ අර අර අරියා කතා කරන මට අර අර අරියා මට එන්න කියනවා. ඒ කියන්නේ ඇත්තටම එයාට පේනවා මරුවා. මරුවා ඇවිල්ලා ඉන්නේ මරුවත් එක තමයි අන්තිම කාලේ ජීවත් වෙන්නේ. ඒක ශාරීරික වශයෙන් පණ ටික තියාගෙන හිටියට සම්පූර්ණ ශරීරයේ වෙලාගෙන මේ විදිහට අර මරු විකල්ලෙන් කියලා කියන්නේ. කතා කරනකොට එහෙමත් කියන්නේ මරු විකල්ලෙන් කතා කරනවා කියලා. මරු විකල්ලෙන් කියන්නේ එයා නෙවෙයි කතා කරන්නේ. දැන් ඒක හොඳම මම හිතන්නේ ඔය අපි කියන්නේ මේ අද්භූත නැත්තම් පෙරේතය හොල්මන් ශරීරවලට ගිලාන්ත විශේෂින් මම හිතන්නේ මායිසි දන්න මොකද ත්‍රාස ජනක ඒවා බලනින්ද චිත්‍රපටියෝ නේද? දැන් මේකත් ඒ වගේ අවුරුදු 20කට පස්සේ තමයි මේ සත්‍ය කතාවක් විදිහට එළියට එන්නේ. මේක කියන්නේ බ්‍රිතාන්‍ය බුද්ධි නිලධාරියෙක් පාප උච්චාරණය කරනවා. මම ඩයනාව මැරුවා. ඩයනා කුමරිය ජනතාවගේ කුමරිය. අසරණ මිනිසුන්ට ආලෝකයක් වුණා. මොනමහත් බ්‍රිතාන්‍ය ජනතාවම වාගේ අයට ආදරය කළා. ඇගේ සුන්දරත්වය මෙන්ම කාරුණික සුන්දර හදවතට මුළු ලෝකයේම සිත් වසන් කරන්න සමත් වුණා. එහෙත් ඇයට ආදරය කරන මිනිසුන්ගේ ඇය උදුරා ගන්නට තරම් ලෝකය සැහැසි වුණා. තරුණ වයසේදී මගේ දිව්‍ය ජීවිතය උදුරා ගන්න තරම් ජීවිතේ කුරිරුණා. ඇගේ මරණය පිළිබඳ පුවත සැලවුණු වහා මුළු ලෝකෙම ශෝකයෙන් ඇරලී ගියා. ඇගේ මරණයෙන් අවුරුදු 20කට පසු අදටත් ඒ ශෝකී කැරළ තවමත් මිනිසුන්ගේ හදවත් තුළ ඉතිරිලා තියෙනවා. ඇය මේගේ පැපරාසින් පසුපස හඹායේ මෙදී ඇති වූ රිය අනතුරකින් ලෝකයේ දැන සිටියේ එලෙසයි. පරීක්ෂණ කර ලෝකයාට පෙන්වා දුන් කාරණේ එයයි. ඒත් එය එසේ නොවුණා. බවත් ඩයනා කුමරේගේ මරණය සැලසුන් සහගතව සිදු කළ ඝාතයක් කයක් බවට වරින් වර සැකපත් වුණා. අද වෙන විට එක් පුද්ගලයෙකුගේ සැකය තහවුරු කරනවා. ඒ මරණ මංචකයේ සිට කරන පාපොච්චාරණය. ඔහුගේ නම ජෝන් හොප්කින්ස්. ජෝන් හොප්කින්ස් M15 හෙවත් එක්සත් රාජධානී ආරක්ෂක බුද්ධ්‍යාංශ අනුආයතනයේ 38 වසරක් සේවය කරලා විශ්‍රාම ලැබූ නිලධාරිය. මේ වන විට 80 වැනි වියේ පසුවන ඔහුට ජීවත් වීම ඉතිරි ඇත්තේ තව සති කිහිපයක්. ලන්ඩන්හි රෝහලක ගිලන් ඇඳක වැතී තම ජීවිතයේ අවසන් දවසක් කීපය ගෙවන වූ පසුගිය බදාදා ඩයනා කුමරිය මැරු අයුරු පාපොච්චාරණය කරලා තියෙනවා. 73 සිට 99 දක්වා සේවයේ කාලය තුළ බ්‍රිතාන්‍ය රජයේ නියමයෙන් බ්‍රිතාන්‍ය බුද්ධ්‍යාංශයේ රාජකාරි ලෙසින් මිනිස් ඝාතන 23ක් සිදු කළ බවත් ඩයනා කුමරිය ඝාතනය කිරීමද එලෙසින් පැවරුණු එක් රාජකාරියක් බවත් ඔහු පැවසිලා තියෙනවා. මේ ඝාතනයට ලක් වූ සියලුම දෙනා බ්‍රිතාන්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ පුද්ගලයන්. මෙකී පුද්ගලයන් ඝාතනය කිරීම සූක්ෂ්ම සැලසුම් කරන්නට තමන්ට පැවරුණු බවයි බයි ඔහු කියන්නේ. මේ සියල්ල සිදුවුණේ තා රහසිගතව බ්‍රිතාන්‍ය රජ වෙනින් දේශපාලන ඝාතන කරන්නට පත් කර තිබූ විශ්වාසවන්ත නිලධාරියෙක් 7 දෙනකින් රහසිගත කණ්ඩායමේ මමත් එක් සාමාජිකයෙක්. ක්‍රියාකාරීන් ජනමාධ්‍යවේදීන් හා වෘත්තීය සමිති නායකයන් හොප්කින්ස් විස්තර කළා. මගේ සැලසුම් වලින් ඝාතනය කරපු අතරින් සුවිශේෂ කෙනා තමයි ඩයනා කුමරිය. මම කරපු ඝාතනය අතරින් එක්ම කාන්තාව ඇයයි, එකම රාජකීයත් ඇයයි. රජපවුල විසින්ම ඉවත් කර දැමිය යුතුයි කියලා තීරණය කරපු රාජකීයත් ඇයයි. මම ඒ ඝාතනය සැලසුම් කළේ හරිම වරදකාරී හැඟීමෙන් දෙගිඩියාවෙන්. ඩයනා කුමරිය කරුණාවන්ත හදවතක් තිබි සුන්දර කාන්තාවක්. එතරම් අඩු වයසකින් ඇගේ ජීවිතය පැහැර ගැනීම ඉල්ලලා තිබුණා. ඒ නිසා ඒ ඝාතනය කරන්න සිද්ධ වුණේ. හොප්කින්ස් පාපෝච්චාරණය කරන්නේ ඒ විදිහට. ඩයනා කුමරිය ඕනවට තදින් රජපවුලේ රහස් දැනගෙන හිටියා. ඒ වගේම ඇය රජපවුලත් සමග තිබූ අමනාපය නිසා ඒ රහස් මාධ්‍යයට එලිකනට මාන බලමින් හිටියා. ඇය මරා දමන්න ඕනෑ කියලා මගේ ප්‍රධානියා මට කිව්වා. මගේ ප්‍රධානියාට අණ ලැබිලා තිබුණේ පිලිප් කුමරුගෙන්. ඒ කියන්නේ චාර්ල්ස් කිතාත්තගෙන්. එක සාමාන්‍ය රියානතුරක් ලෙස පෙනෙන ආකාරයට සිදු කරන්නට අපිට අණ ලැබිලා තිබුණා. මම ඊට කලින් රජකුමරයක් නිසා සාමාන්‍ය ගැහැණියක්ව ඝාතනය කරලා නැහැ. කිසිම කාන්තාවක් ඝාතනය කරලා තිබුණේ නැහැ. ඒත් මට ලැබුණු අනට කීකරුවනට මා බැඳී සිටියා. මට පැවරුණු රාජකාරිය මා ඉටු කළ යුතුයි. මම ඒ කළේ මගේ රට සහ රජ නෙවෙයි. ඊළඟට ඔහු හෙළිදරව් කළේ බ්‍රිතාන්‍ය රජයේ මාධ්‍ය මර්ධනය පිළිබඳව බ්‍රිතාන්‍ය තුළ කිසිදු මාධ්‍ය නිදහසක් නැති බව. බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන් හැමදෙනාම ඔවුන්ගේ මාධ්‍ය ආයතන ප්‍රධානින්ට කර්තෘවරුන්ට පිළිතුරු දෙන්නට බැඳී සිටිනවා. ඒ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සියලු දෙනා බකින්ගහම් මාලිගයේ රජපවුලේ නයිට්වරු කිහිප දෙනෙකුගේ පාලන බලයට යටත්. නිදහසේ කියන්නට පුළුවන් කිසිදු මාධ්‍යයක් බ්‍රිතාන්‍ය තුළ නැහැ. හොප්කින්ස් ඒ දිපවසල මේ රාජකාරිය බහරගන්නේ ඇයිදැයි විමසීමට ඔහුම පැවසුවේ තමා රැකියාවේදී බ්‍රිතාන්‍ය කිරීටියට පක්ෂපාතී වන බවට දීවා ඇති බවත් තමාට පැවරුණු රාජකාරිය නිසස ඉටනකොළොත් මරණයට වඩා බියකුරු දඬුවම් වලට මුහුණ දෙන්නට සිදුවන බව මේ ඩයනා කුමරියගේ මරණය රජපවුලෙම සැලසුම් කළ ඝාතනයක් බවට කියවුණු පළමු අවස්ථාව නෙවෙයි. ඩයනා කුමරිය ඝාතනයක් බවට කියවුණු පළමු අවස්ථාව නෙවෙයි. මේ යන්නට පළමු ඇගේ අත්තකරුම ලියා තිබුණු ලිපියකත් රජපවුල විසින් තමාව ඝාතනය කරන්නට සැලසුම් කරනවා සඳහන් කළ තිබුණා. මා වැළඳගෙන මාව දිරිමත් කරන්නටත් නොබියෝ හිසෝස්වා හිඳින්නට මගේ හිත හදන්නටත් කවුරුන් නො හිටියානම් කියා ඔක්තෝබර් මාසයේ දිනයක් වන අද මම මෙසේ ලියන මේ මේසේ අසල හිඳගෙන සිතමි. මේ ගෙවියන්නේ මගේ ජීවිතයේ බියකරම කාල පරිච්ඡේදයේ. මගේ මෝටරයේ තිරිංග බිඳඳමා මාව රියා අනතුරට ලක්කොට, මගේ හිස බරපතල තුවාලවට ලක්කොට, මා මරා දමන්නට මගේ සැමියා සැලසුම් කරමින් සිටි. ඔහු මා මරා දමන්නට සැලසුම් කරන්නේ ඔහුගේ අනියම් භාර්යාව වන කැමිලා විවාහ කරගන්නට ඇති බාධාව බැවින්. ඩයනා කුමරිය ලිපියේ සඳහන් කළ දිනවා. ඩයනා කුමරියගේ මෙම ලිපියේ පසු කාලයකදී ඩයනා හිතවාදීන් විසින් අධිකරණ ඉදිරිපත් කරන ළමුත් ඒ පිළිබඳව රාජපෞලේ සම්බන්ධයක් තහවුරු කරන්නට නීතිය අසමත් වූ බැවින් මේ පිළිබඳ ක්‍රියාමාර්ග ගෙනුන්නේ නැහැ. වර්තමානික වර්තමානයේ මේ විශ්‍රාමික බුද්ධාංශ නිලධාරී ජෝන් හොප්කින්ස්ගේ පාපෝච්චාරණද එම කතාවම තහවුරු කරනවා. ඒත් ජෝන් හොප්කින්ස් මේ කතා ව්‍යාජ එකක් බව ද ඒ බ්‍රිතාන්‍ය රජපෞල් ටෙලිවි කරන කුමන්ත්‍රණයක් බවද කියමින් මේ පුත දැනටමත් වාරණය කරමින් පවතුනවා. එසේ පසුව ජෝන් හොප්කින්ස්ගේ පාපෝච්චාරණෙන් වීඩියෝ පටේ තාමත් YouTube එවඩවි සංසන්න වෙනවා දකින්නට පුළුවන්. ඉතින් කොහොම වුණත් දැන් මයිකක් විතර මරණ මංචකය කියලා කියන්නේ දැන් එයාගේ හිත දැනගෙන හිටියා විශේෂයෙන් තම පුද්ගලව මේ දැනගෙන හිටපු කාන්තාවක්. ඉතින් ඒ වගේම ලෝකෙම බොහොම ආදරය කරපු කාන්තාවක් මේ විදිහට මරා දැමීම ගැන ඔහුට අවසාන වශයෙන් හරි කියන්නේ හිතට එනකොට විශේෂයෙන් දැන් ඒක මම දැක්ක මේ මෑත කාලේ දැන් මේ පවුලම කෙනෙක් මේ කියන්නේ අවසානයේ තමන් ඕන වයසක හිටියත් ලෙඩ වෙලා මාසයක් දෙකක් තුනක් එක ඇඳේ ඉන්නකොට වෙන හිතන්න දෙයක් නැහනේ. යන ගැන් ඒ ජීවත් වෙන තියෙන කාලේ අඩුයි. තමන් අතින් වැරද්ද සිද්ධ වුණාද හොඳ දෙයක් සිද්ධ වුණාද ඒව තමයි කියන්නේ. ඉතින් ඒ වගේද මේ මනස එකාත කරලා මම හිතන්නේ මේකයි. මේකට කරන්න කිසිම දෙයක් නැහැ. නමුත් සත්‍ය ලෝකයට කියලා දීලා තියෙනවා. අනිත් එක දැන් බ්‍රිතාන්‍ය ඒ රටේ කොහොමද නීති ක්‍රියාත්මක වෙන්නේ කියලා කියලා තියෙනවා. අනිත් එක දැන් ඒ රටවල වුණත් අපි දේශපාලන කතා නැකිරුවත් කියන්නේ දැන් මොකද්ද මේ දැන් තමයි ඒගොල්ලන්ට ISIS ත්‍රස්තවාදීන් ගැන මුස්ලිම් ත්‍රස්තවාදීන් ගැන ඒ විදිහේ දේවල් ගැන දැන් තමයි අඟට දැනලා තියෙන්නේ. මොකද දැන් එහේ ඒගොල්ලන්ට උඩට ඒවා දැනුණාම නැත්නම් ඉතින් ලෝකේ කරපු දේවල් අපි උදාහරණ ගත්තොත් කර්නල් මුහම්මද් ගඩාෆි, සදාම් හුසේන් ඒ වගේ නායකයෝ ඒ රටවල් වලට කියන්නේ මැදට පැනලා දේවල් කරාට ඉතින් දැන් ආපහු ඒගොල්ලන්ට දැන් ඒක දැන් සමහර මෙතන එංගලන්තයේ සමහර ප්‍රාන්තවල මේ මුස්ලිම් බලකොටු හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ වට යන්න නැල්ලුත කවුරුත් අනිත් පිරිසරි බයලු ගන්න. ඒ කියන්නේ ගහනවා. ඒ වගේ අර කවුද කියලා අහලා ඒ මිනිසුන් ගැනට තියෙන්න ඕන. දැන් පසුගිය දවස්වල තිබුණේ මේ මුස්ලිම් කාන්තාවන් අර කළු මේවා ඇඳගෙන මේ සිංහාගම මේවා පතුරනවාදී අපි ඒවා ඉතින් ඒ වගේ කියන්නේ ඒ தത്വෙට එමුසු පත් කළා දින. දැන් ඉතින් සමහර ළමයි ඒ රටේ ඉපදිලා ඉගෙනගෙන ඒ බ්‍රිතාන්‍ය පුරවැසියන් හැටලා ඉන්නකොට ඒත් අර මුස්ලිම් කියන නමෙන් ලේබල් වෙලා තියෙන හින්දා එමුසුන්ට අසාධාරණයක් කරනවා කියලා හිතනවා ඇති. නේ? ඉතින් කොහොම නැති අපිට ඉතින් දැන් මේ කතාවම ගත්තාම කවුරු මොනවා කිව්වත් ඒ මනස් මෙයා මොන පාපෝච්චාරණය කරත් ඕක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මොකද කතා කරලා වැඩක් නැහැ නේ. අනිත් එක ඉතින් දැන් කතා කරන නම් කතා කරන්න ඕන නැහැ. ඉතින් මම හිතන්නේ දැන් මේ ළඟදී මොකද ප්‍රින්ස් හැරි කියලා තිබුණා එයාට ඇතිවෙච්ච මානසික පීඩනේ අවුරුදු 12දී සෑහෙන කාලයක් ගියා රිකා වෙන්න. තවමත් ඉතින් ඒක අම්මා නැති එක දැන් මේ වගේ මානවට සමහරවිට තාපහු යාට පුදුම තරහක් ඇති වෙනවද නේ. දැන් ෆවුල් මිනිසුන් වැඩේ කරලා තියෙන්නේ බොයක් මේ බොරු කියලා කියන්න බැහැ නේද. ඉතින් කොහොම වුණත් ඒක වාචින් සාමාන්‍ය වෙන දේවල් කියලා ඉතින් හිතාගෙන ඒ කියන්නේ අර නීතිය වුණත් එහෙම තමයි වැරදිකා වැරද්දයි නීතියයි දඬුවමයි සේරම තියෙන සාමාන්‍ය මිනිසුන්ට ලොකු මිනිසුන්ට නෑනේ. හරිද? ඒක මුළු ලෝකෙම කොහෙත් එකයි කියලා තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ. රොඩ්නි වර්ණකුල
ගින් ගැන් ගුලි 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 වච් වච් ගින් ගැන් ගෝ ගින් ගැන් ගෝ ගින් ගැන් ගුලි 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 වච් වච් ගින් ගැන් ගෝ ගින් ගැන් ගෝ හේලා හේලා ෂේලා හේලා ෂේලා හේලා Kinkai dali muni dili muni nase kinkai ko kinkai ko kinkai dali muni dili muni nase kinkai ko kinkai ko hey la hey la sheela hey la sheela hey la wo hey la hey la sheela hey la sheela hey la
shalawala shalawala bomba 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 shalawala 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 bomba bomba bomb jambango jambango o wan jan tiki jin tiki chusa jambango jambango hey la hey la sheela hey la sheela hey la wo hey la hey la sheela hey la sheela hey la wo shala wala shala wala shala wala shala wala bomba shalawala 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 bomba 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 runga chinadi chunadi gemba lansando lansando runga chinadi chunadi gemba lansando lansando hey love hey la sheila hey la sheila hey la shalawala bomba 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 shalawala 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 bomba bomba
ගියසතේ අපි ත්‍රාස ජනක ක්‍රීඩා ගැන විස්තර කළා. මේ තවත් ඒ වගේම ත්‍රාස ජනක ක්‍රීඩා කීපයක්. එකක් තමයි ස්කයි ඩයිවිං. ත්‍රාස ජනක ක්‍රීඩා අතර පැරණිතම අංගයක් වන මේ ස්කයි ඩයිවිං හිදී ක්‍රීඩකයන් ගුවන් යානයක් මගින් මීටර් 1000කට වඩා උසකට පියාසර කරලා එහිදී ගුවන් යානයෙන් පැනලා එම නිදහස් වැටීම අත්විඳින අතර අවසානයේ පැරෂුටයක් මගින් ප්‍රවේශමෙන් ගොඩ සිටීමව කරනවා. වසර 200කට වඩා පැරණි මේ ක්‍රීඩාව විවිධ නවීකරණයන්ට ලක් වෙලා තියෙන අතර පහළට එන අතර විවිධ කරණම් වර්ග ගැසීම හා ක්‍රීඩකයන් කිහිපයක් එක්ව එකිනෙක අල්ලාගෙන උඩුගුවනේ රටා සෑදීම එම නව අංගයන්ගෙන සමහරක්. ඊළඟට wing suit flight. ඇත අතීතයේ සිටම අහසේ පියාසර කිරීමට වෙරදරි මිනිසාගේ එම ආශාව මදකින් හෝ අස්සසීමට wing suit යන ඇඳුම උපකාර වෙලා තියෙනවා. මෙහිදී අත්හායඟ අතරද කකුල් අතරද ඇති විහිදවාලිය හැකි කොටස් මගින් මතුපිට වර්ගඵලය වැඩි කරන බැවින් වායුගෝලය තුල ඉහළට එසවීමට ඒ ඉවහල් වෙනවා. මේ ඇඳුමෙන් සැරසී ප්‍රපාතයට පැනීම කරන අතර අත්තට විහිදා පියාඹන පක්ෂීන් මෙන් ටික දුරක් මේ ඇඳුම ආධාරයෙන් ගමන් කළා. පසු අවසානයේ පැරෂුටයෙන් ගොඩ බැසීම සිදු කරන ලබනවා. මෙහි පළමු උත්සාහය ලෙස ආත්තාවන්නේ 1912 දී ප්‍රංශයේ 33 හැලවලදී ඇඳුම් මසන්නෙක් තමන්ම ඇඳුමක් නිර්මාණය කරගෙන අයිෆල් කුළුණෙන් පැනීම වන නමුත් අවාසනාවන්ත ලෙස ඔහු බිමට වැටී මිය ගියා. 1990 මැදභාගයේ නූතන සාතක වින්සූට් එක පැට්‍රික් ඩේ විසින් නිර්මාණය කරලා තියෙන අතර එය බර්ඩ්මෑන් හෝ බර්ඩ්මෑන් සූට් එක ලෙස හඳුන්වනවා. ඊළඟට සර්ෆින්. මුහුදු රළ මත කරන තාසජනක ක්‍රීඩාවක් වන මෙය නිසි ආකාරව ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන්ගේ දක්ෂතාව මෙන්ම හොඳින් රළ නගින මුහුදු තීරයක්ද අවශ්‍ය වෙනවා. මෙහිදී ක්‍රීඩකයා සර්ෆින් බෝඩ් එක මත නැගී රළ මත ලිස්සා යනවා. එහිදී පුවරුව මත හිටගෙන දනගසා හෝ දිගාවී ක්‍රීඩාවේ යෙදිය හැක. ඉතා විශාල රළ යටින් රිංගා ගමන් කරමින් ත්‍රාසජනක අත්දැකීමක් ලැබීමට මෙම ක්‍රීඩකයන් කැමති අතර ඒ සඳහා ඔවුන් හොඳින් රළ නගින සාගර සොයා ලොව පුරා සංචාරය කරනවා. ඕස්ට්‍රේලියාවේ ගෝල් කෝස්, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව, ස්පාඤ්ඤයෙන් ලංකාවේ ආරුගම්බේ සර්ෆින් ලෝලින්ගේ සිත්ගත් වෙරළ තීරව. ඊළඟට අපි අහලා තියෙනවා වෝටර් රාෆ්ටිං. කණ්ඩායම් ක්‍රීඩාවක් වන මෙය වායුවෙන් පුම්බන ලද ජලය මත පාවෙන පහුරක්. රාෆ්ට් එකක නැගලා ගල්පර බාධක මැඩගෙන වේගෙන් පහළට ගලන ජලපහර සමග තරඟ කරමින් ක්‍රීඩා කරනවා. දියසුලි වලට හසුවීමෙන් මෙන්ම ගල්පර වලට හැපීමෙන් ඒමේ යත විසුවෙන බෝට්ටුව හා මගින් නිවැරදි පාලනය මගින් නැවත යුර කරා ගෙනීම මෙහි ඇති අභියෝගයක්. වැසි සමයේ ගංගදියේ ප්‍රවාහය අධික කාලයට මෙම ක්‍රීඩාව වඩාත් රාශිජනක අභියෝගාත්මක හා විනෝද ජනක අත්දැකීමක් සපයනවා. 1970 ගණන් වල සිටම ක්‍රීඩාවක් ලෙස ප්‍රචලිත වන මෙය ලංකාවේ කිතුල්කර ප්‍රදේශයේ කැලණි ගඟ ආශ්‍රිතවද බහුලව දක්නට ලැබෙනවා. හිමමත ලිස්සා යාම ස්කීන් මේ අධික හිම පතනයක් සහිත ස්කැනේඩියානු වන් රටවල වඩාත් ප්‍රචලිත අතර ජර්මානු, ඉතාලි, ඇමරිකානු, රුසියානු ක්‍රීඩකයන්ද මේ ක්‍රීඩාව බහුලව යෙදේ. මෙහිදී සුදු හිමෙන් වැසී ගිය කඳු මුදුන් වල සිට පහළට ලී පතුරු දෙකක් ආදරෙන් ලිස්සා යෑම කරනවා. පෑයට සැතපුම් 100ක් 154 වේගයකින් පහළට එන අතර සමහර ආධාරක ලෙස සිහින් රිටි දෙකක්ද අත්තුලින් අල්ලාගෙන පහළට ලිස්සලා එනවා. තවද ස්කේට් බෝඩින් හා සමානව ස්නෝ බෝඩින් ද හිමමත ලිස්සා යෑමට යොදා ගන්නා ක්‍රමයක්. එහිදී තනි ලී පුවරුවක් මත හිඳිමින් ලිස්සා යෑම කරනවා. ස්නෝ බෝඩින් 1960 ගණන් වලදී ඇමරිකාව වැඩි දියුණු කරන ලද අතර 1998 වින්ටර් ඔලිම්පික් උළෙලට ඇතුළත් කරන ලදී. මෑත කාලයේ ක්‍රීඩා ලෝකයේ ශෝකජනක සිදුවීමක් වූ ෆෝමියුලා 1 ලෝක ශූර මයිකල් කෝමා තත්ත්වයට පත්වීමට හේතු වූ අනතුරු වූයේද මෙම හිමමත ලිස්සා යෑමේ ක්‍රීඩාවන්ට සහභාගී වීමට ගොස් සිටි අවස්ථාවක.
ඔබේ රසවින්දනය සඳහා ගාමිණී සිරිවර්ධනගේ අනුග්‍රහයෙන්
රන් දෙරණ ඉරිදා සඳැල්ල ලෝපුරා සිටින ශ්‍රී ලාංකික අසන්නන් වෙනුවෙන් නාසීලන්තේ ඕක්ලන් නුවර සිට ප්ලැනට් FM 104.6 ගුවන්තරංග ඔස්සේ සෑම ඉරිදාම පස්වරු 2:55ට සජීවීව ගුවන්ටම සුවන ඔබේම ගුවන් විදුලි වැඩසටහනයි
planetorio.org.nz/randerana.
තැවුල් නම් මං විඳ ජීවිතේ පින්තාරු හදකම් තනිකලාදරේ හැන්දෑව ඉඩෝරින් ඉලිුණා කඳුලකින් ඉම්හාන කවුළුවෙන් ඉගිලුණා ඔබ මගෙන් එතත් සොඳු හිතදී ගුණා කඳුල් හනනි නුරාල් පුරනි මගේ දුබුරු ලමිසි එතත් සොඳු හිතදී ගුණා කඳුල් හනනි නුරාල් ගිමන්හන් තනි කමේ වර්ගනන් උදුරන්න බැරි තරම් ආදරේ මහමේ හැමදාම හඬ නැස් ඒ වෙලා නුඹේ නම් හදවතේ ගැඹුරු තැන් පිය දේවි තප්පරෙන් ඒක සොඳුරු හිතති ගුණක් හඳුන් හනනි නුරාල් පුරනි මගේ දුබුරු ලමිසි ඒක සොඳුරු හිතති ගුණක් හඳුන් හනනි නුරාල් පුරනි මගේ දුබුරු ලමිසි මතකයන් නොදොඩා විහෙට ඉඳන් තනි පාළු අඳුරකින් නවතින්න මට වරම් ඉඳුරාම වෙනස්කම් ඉවසන්න දුරු කරන් කියාම ජීවිතෙන් බොඳ වුණා නුදෙසුසුම් එදා සොඳු හිතති ගුණා කඳුල් හනනි නුරාල් පුරනි මගේ දුබුරු ලමිසි එදා සොඳු හිතති ගුණා කඳුල් හනනි නුරාල් පුරනි මගේ දුබුරු ලමිසි සන්තාප තැවුල් නම් මං විඳ ජීවිතේ පින්තාරු හදකම් තනි කළ ආදරේ හැන්දෑව ඉඩෝරින් ගිලිහුණා කඳුලකින් ඉම්හාන කවුළුවෙන් ඉගිලුණා ඔබ මගෙන් එදා සොඳුරු හිතති ගුණා කඳුල් හනනි නුරාල් පුරනි මගේ දුබුරු ලමිසි එදා සොඳුරු හිතති ගුණා කඳුල් හනනි නුරාල් පුරනි එදා සොඳුරු
හිතන්දි
උනා කඳුරු
නනන්දි
නුරා
නුරන්දි
මගේ දුබුරු ලමිසි
ඉතින් මං හිතන දුඹුරු ලමිසිගේ ගීතය මං දැක්ක මේ දුනිසුයි ඉසුරු දෙන්න නම් හොඳට මේ රසවින්ද එකම දේ දැන් මේ මේ අලුත් තාක්ෂණයත් එක්ක මේ තියෙන ගීත ගීතණු සහ එකම ආකාරයට කියන්නේ එක එක විදිහව තියෙනවා නමුත් බැලුවහම මේ හොඳ සින්දු තියෙනවා හොඳ ඇත්තටම හරි අහගෙන ඉන්න පුළුවන් හරි ලස්සන සින්දු දැන් අර අපි මේ මේ දැසල ජනප්‍රිය ගීතේ හීන තිබුණට කෝටියක් හරිද ඉතින් ඒක ඇත්තටම අර අහන්න එම ආපු ආස හිතනවා මොකද ඒකෙත් තියෙන වචන වචන හරිම තාත්වික දේවල් නේද කියන්නේ ටික හාස්‍ය රසයෙන් දුන්නට නැදද කාලයක් තන් තිබුණා අර අපි අර මියුසික් ද මට මියුසික් බහදලා දෙන මාදෝ හේවවසමියා තමයි ඔය දයසිරි ජයසේකරගේ ඒ වගේම තව අලුත් ටීම් ජයරත්නගේ ගීත වලට තනු නිර්මාණිත සංගීතයක් දෙනවා එයා ඒ නවාරයකට අතුල අධිකාරී කියන ගීතය මේ ජනප්‍රියුනේ ආලෙන් වෙලා ගන්න ඒ තමයි එයා හදලා තියෙන්නේ ඉතින් හරිද ඉතින් ඒ වගේ අපි ඉතින් මේ පරණම බහඬ මෙයා කරගෙන ඕනේ කියලා කොහෙවත් නැහැ ඉතින් ඒක නිසා මම නම් ඇත්තටම මේ අලුත් සින්දු වලට හරි කැමති ඒ වගේම ඒ වගේ අර්ථවත් ගීත වලටත් කැමති මොකද අපිට වැඩි මේ වෙලාවකුත් නැහැ අපි දැන් කතා කර හිටියා වගේ අපි පොඩි ගී කණ්ඩයකට සම්බන්ධ වෙලා ඉඳිමු ඊට ඉස්සෙල් මම කියන්නේ දැන් අදත් රන්දිරණ ඉරිදා සඳල්ලේ තාක්ෂණ හසුරමින් ශබ්ද පරිපාලනය කරමින් මෙතෙක් කළ ඔබට කතා කළ මම ගාමිණී සිරිවර්ධන ඒ සමගම අද කතනෙන් සහභාගී වුණා මහේෂිකා වික්‍රමරත්න මම හිතනවා ඉතින් ඔබ යාමික්ෂ අන්දමට වැඩසටහනට සවන් දීලා රසවින්දනම් අපි බොහොම සන්තෝෂ වෙනවා මං කලින් කිව්වා අපි එනම් මෙන්න මේ දැනට තිමේ දාසල තුනි ජනප්‍රියම ගීතේ කොටසක් වාදනය කරමු බලන්න
එක්සත් කිරීමට උරදුන් දිරිදුන් විරෝධාර දූපතුන්